අද රජරට ගුරුගෙදර ඉංග්‍රීසි පාඩම ගැන යන අපි ආරාධනා කළා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි ගුරු උපදේශක එඩ්වඩ් ප්‍රනාන්දු මහත්මයාට ඒ වගේම අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි ගුරු උපදේශක මාපා බණ්ඩාර මහත්මයාට
Good evening my dear children how are you සුබ සන්ධ්‍යාවක් වේවා දුවේ පුතේ ඒ වගේම ලැබෙන ආසන්නනේ අදත් ඔබ මේ එක්වන්නේ ගුරු ගෙදර රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් සමගින් ඉතින් සෑම බ්‍රහස්පතින්දාවකම මේ වෙලාවට රාත්‍රී 8:30 සිට 9:30 දක්වා අපි ඔබ හමුවනවා අද සිට අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව පාඩම තුලින් අදත් මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා අපහ එක්වනවා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ගුරු උපදේශක MRKS මාපා බණ්ඩාර මහත්මයා ඒ වගේම අපි ඔබට කලින් දැනුම් දුන්නා පසුගිය අඟහරුවාදා වැඩසටහන තුලින් අද වැඩසටහනෙන් මුලින්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳව ඔබව දැනුවත් කරනවා කියලා. ඉතින් දුවේ පුතේ අපි මුලින්ම කැමැති ඔබට කියන්නට ඔබ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින දරුවෙක් වන්නට පිළිවන්. එහෙම නැත්නම් ලබන වසරේදී ඒ සඳහා පෙනී සිටිනවා වන්නට පිළිවන්. ඔබ හැම විටම අප සමග එක්වන විට පොතක් එවැගේම පෑනක් ළඟ තබා ගන්න. ඒ වගේම තමයි ඔබේ පෙළ පොත් 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය පෙළ පොත සහ වර්ක්බුක් එක ළඟ තියා ගන්නවා නම් එයත් වඩා හොඳයි. ඊට අමතරව අපි හැම විටම ඔබව දැනුවත් කරනවා පහුගිය ප්‍රශ්න පත්‍ර 2010, 17, 18, 19, 20 ප්‍රශ්න පත්‍ර හැකි පමණ එකතුවක් ඔබ ළඟ තියාගන්න අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන විට ඔබ අපහ සම්බන්ධ වන විට. හොඳයි එහෙනම් මා කැමති සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව ඔබට මුලින්ම දැනුවත් කරන්නට. As promised, we would like to remind you, we would like to explain you the structure of the GCE Ordinary Level English Language Paper. හොඳයි දරුවනේ, ඔබ දන්නවා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තිබෙන බව ඔබ දන්නවා. Paper 1 and Paper 2. ඉතින් මේ Paper 1, Paper 2 සඳහා ප්‍රශ්න Paper 1 සඳහා කාලය පැය එකයි ප්‍රශ්න අටක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 5 බැගින් ඔබට ලකුණු 40ක් ලබා ගන්නට පිළිවන්. සෑම ප්‍රශ්නයකටම ඔබ පිළිතුරු සැපිය යුතුයි. ඒ වගේම තමයි ප්‍රශ්න සකස් වන්නේ ව්‍යාකරණ, ඒ වගේම vocabulary, එහෙම නැත්නම් වාග්මාලාව, reading, writing, කියවීම, අවබෝධය සහ ලේඛනයේ හෙවත් ලිවීම. ඔය ආකාරයෙන් තමයි ප්‍රශ්න සමන්විත වන්නේ. අපි දැන් මුලින්ම බලමු පළමු ප්‍රශ්න පත්‍රයේ දෙස. Number of question are 8. All questions should be answered. Each question carries 5 marks, making a total of 40 marks. The first paper consists of 3 tasks, 3 questions on reading carrying 15 marks, 2 questions are on vocabulary carrying 10 marks, 1 task, 1 question is based on grammar and language function carrying 5 marks, and 2 tasks, 2 questions are based on writing carrying 10 marks, making a total of 40 marks. ඔබ දන්නවා ලිවීමේ ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම කිව්වොත් 6 වෙනි ප්‍රශ්නය බොහෝ විට ඔබෙන් අහන්නේ නෝට් එකක් එහෙම නැත්නම් නෝටිස් එකක් ලියන්න කියලා. ඒ වගේම තමයි 8 වෙනි ප්‍රශ්නේ ඡේදයක් ලියන්න තමයි බොහෝ විට අපේ දැනුවන්ට ලැබෙන්නේ. Now let's look at the paper 2. දෙවන ප්‍රශ්න පත්‍රය දෙස හැරෙමු. Duration 2 hours, total marks 60. කාලේ පැය දෙකක් දෙනවා, ලකුණු සංඛ්‍යාව 40යි. Number of questions 8, all questions should be answered. මෙහිත් ප්‍රශ්න අටක් තියෙනවා, සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. අපි දන්නවා විභාගයේදී මේ ප්‍රශ්න පත්‍රයේම තමයි ඔබ පිළිතුරු සැපයිය යුත්තේ. ඔබ හිතනවා රචනාව ලියන්න ඕන වෙනම කොලයක් අරගෙන කියලා. එහෙම කොල ඉල්ලනවා. එහෙම ඉල්ලුවත් දරුවනේ මේ ප්‍රශ්න පත්‍රය ඔබට පැහැදිලිව ඉඩ වෙන් කළා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න එය වඩාත් ප්‍රඥා ගෝචරයි. It is advisable to answer on the given paper or the question paper itself. දැන් අපි බලමු මෙහි ආකෘතිය කෙරෙහි. මෙහි කියවීමේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ සඳහා ලකුණු 20ක් වෙනකොට තිබෙනවා. Paper 2 contains 3 questions on reading carrying 20 marks. One question is on vocabulary carrying 5 marks. Two tasks on grammar and language functions carrying 10 marks. හොඳින් බලන්න. අර වාග්මාලාව සඳහා වෙන ප්‍රශ්නෙට ලකුණු 5කුත් ව්‍යාකරණ සහ භාෂා භාවිතය යන ප්‍රශ්න සඳහා ප්‍රශ්න දෙක සඳහා ලකුණු 10කුත් ලැබෙනවා. ඒ වගේම ප්‍රශ්න දෙකක් ලැබෙනවා ලිවීමට. You have two tasks on writing carrying 25 marks making a total of 60 marks. හරිම වැදගත්. මේ ලිවීමේ ප්‍රශ්න දෙකට ලැබෙනවා ලකුණු 15 සහ 10 බැගින් 25ක්. අර ලියුම ලිවීම එහෙම නැත්නම් ඔබට දෙනවා පයි chart එකක් bar graph එකක් ඒ ඇසුරෙන් ගොඩනැගීම සඳහා ලකුණු සංඛ්‍යාව ලැබෙනවා 10ක්. ඒ වගේම තමයි රචනාව සඳහා ලකුණු 15ක් ලැබෙනවා. ඉතින් ඔය ආකාරයෙන් දුවේ පුතේ පළමු ප්‍රශ්න පත්‍රයේට ලකුණු 40කුත් දෙවන ප්‍රශ්න පත්‍රයේට ලකුණු 60කුත් ලැබෙනවා. ඉතින් A එකක් B එකක් බලාපොරොත්තු වෙන දරුවන්ට අපි විශේෂයෙන්ම කියනවා පුළුවන් තරම් reading writing questions වලට හුරු වෙන්න කියලා. Okay. Now we have Mr. Mapamandara to present you the grammar lesson today. Over to you.
Thank you, Mr. Edward. මම හිතන්නේ දරුවන්ට ඉතාම හොඳින් පැහැදිලි කරා අපේ එඩ්වර්ඩ් සර් කොහොමද සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සැකසීලා තියෙන්නේ සහ මොන විදිහේ ප්‍රශ්නද ඔබට ලැබෙන්නේ සහ ලකුණු කීයක් මේ ප්‍රශ්නවලදී ඔබට ලබා ගන්න පුළුවන්ද කියලා. අපි බලමු දැන් ඉතාම වැදගත් වෙන ග්‍රැමර් ඒරියාස් ටිකක් අද වැඩසටහනින් මේ ග්‍රැමර් කොටස් ටික ඔබ දුවේ පුතේ ඔබ කුඩා කාලේදී ඉගෙනගෙන තියෙනවා කියලා මම හොඳටම දන්නවා. හැබැයි මේක 10 11 ඔබ රැකියාවකට ගියාද ඔබ විශ්වවිද්‍යාලෙ ගියාද කියන එක නෙමෙයි හැම අවධියකදීම මේ දැනුම ඔබට වැදගත් වෙනවා. ඒ නිසයි මම මේක රිවීව් කරලා අද පාඩම මොඩල් ක්වෙස්චන් වලට යන්න පෙර මේ රිවීව් කිරීම ටික කරන්නම් කියලා මම හිතුවේ අන්න ඒ නිසයි. එතකොට මම අද වැඩසටහනේ සැකැස්ම මම පොඩ්ඩක් කිව්වොත් අපි මුලින්ම කතා කරනවා ග්‍රැමර් බී වර්බ් කියන එක. බී වර්බ්ස් යටතේ අපි මොනවද ඉගෙන ගන්න ඕන මොනවද දැනගෙන ඉන්න ඕන කියන එක අපි කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා ලෙක්සිකල් වර්බ්ස් කියන ප්‍රධාන ක්‍රියාපද ඒ යටතේ කොහොමද රෙගියුලර් වර්බ්ස් කියන්නේ මොනවද ඉරෙගියුලර් වර්බ්ස් කියන්නේ මොනවද ඉන්ෆිනිටිව් වර්බ්ස් කියන්නේ මොනවද පාස්ට් ෆෝම් එක පාස්ට් පාර්ටිසිප මෙන්න මේ කාරණා ටික අපි ලෙක්සිකල් වර්බ් යටතේ කතා කරනවා. ඊට පස්සේ ඔබට ලැබෙනවා ඔබගේ ඉංග්‍රීසි දැනුම. ඔබ වැඩිහිටියෙක් වුණත් ඔබ 6 පන්තියේ දරුවෙක් වුණත් සමහරට අපිට වෙනත් පන්තිවල දරුවෝ අපිත් එක්ක සම්බන්ධලා ඉන්න පුළුවන්. ඒ මොන මට්ටමේ කෙනෙක් වුණත් ඔබට ඔබගේ ඉංග්‍රීසි දැනුම මැනගන්න පුළුවන් පොඩි ක්‍රියාකාරකමක් මම අද ඔබට වැඩසටහනේ අතරතුර කතා කරනවා. ඊට අමතරව අපි අවසානයේදී listening activity එකක් ලෑස්ති කරලා තියෙනවා. අද පාඩමට ආශ්‍රිතව ක්‍රියාකාරකමකුත් එක්ක ඒ සඳහා ඔබ ලෑස්ති වෙන්න ඕන. මම හිතනවා වෙනදා වගේම ඔබගේ කඩදාසිය පෑන එහෙම නැත්නම් පොත ඒ අවශ්‍ය ආම්පන්න රැගෙන තමයි මේ සඳහා වාඩි වෙලා ඉන්නේ කියලා. එහෙම දැනටම ඒක ගෙනල්ලා නැත්නම් ඒක අරගෙන වාඩි වෙන්න. ඊට අමතරව මම තව දෙයක් මතක් කරන්න ඕනේ. සමහරලාට දරුවෝ දැන් මේක අහලා ඔබට නැවත අහන්න ඕනනුත් එහෙම ක්‍රමයක් නැහැ නේ. එනිසා වාට පුළුවන් අම්මගේ හරි තාත්තගේ හරි මොබයිල් ෆෝන් එකේ මේක රෙකෝඩ් කරගෙන නැවත අහන්න. ඒ වගේ පොඩි ටෙක්නික්ස් පාවිච්චි කරන්න සම්පූර්ණ පාඩම කෙසේ වෙතත් ඔබට අවශ්‍ය කොටස් පමණක් වුණත් රෙකෝඩ් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒවා එච්චර අමාරු දේවල් නෙමෙයි. ඔබ දැනටමත් මේ විදිහේ ටෙක්නික්ස් ඔබ දන්නවා. Right. We'll start with the be verb. Be කියන එක ගැන කතා කරද්දී අපිට be verb එකේ මම කැමති ප්‍රධාන අංශ තුනක් ගැන කතා කරන්න. Be verb එක දැන් අපි be කියන එක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල බහුලවම පාවිච්චි වෙන්නේ ඒ වචනේ විදිහට. Be කියන එක පාවිච්චි වෙන තැන තියෙනවා. නමුත් එයා වාක්‍ය අනුව කාලය අනුව ස්වරූපේ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් අපි බලමු be verb එකේ present tense නැත්නම් වර්තමාන කාලයේදී when you use it in the present tense present context the be verb becomes into three forms. Be verb එක ඉන්නේ ආකාර තුනකින්. උදාහරණයක් be verb එක I කියන මම කියන subject එකත් එක්ක දැන් I am a teacher කියලා ගත්තොත් එහෙම I කියන එකනේ අපි subject එක කියලා කියන්නේ. එතකොට I කියන කෙනත් එක්ක හැම වෙලේම present tense එකේදී වර්තමාන කාලයේදී be verb එක am කියන ස්වරූපේ ගන්නවා. am. ඒ විදිහේ ඒකවචන subjects අපි ගත්තොත් වෙනත් ඕනෑම ඒකවචන subject එකක් දැන් උදාහරණ he කියන එක ඒකවචනයි. she කියන එක ඒකවචනයි. it කියන එක ඒකවචනයි. ඒහා සමාන දේවල් අපි ගත්තොත් Mr. Pereira, my brother, the class teacher, the principal එහෙම ඒවා ඒකවචන. ඒ ඒකවචන සමග be verb එක වර්තමාන කාලයේදී මොකද වෙන්නේ? is කියන ස්වරූපයට හැරෙනවා. නැත්නම් අපි කියන්නේ he is, she is, it is, my brother is, the teacher is ඒ විදිහට. ඊළඟට අපි බලමු බහුවචන. subject එක බහුවචනයක් වුණොත් උදාහරණයක් you, we, they, children people, my friends, එහෙමයෝ බහුවචන. plural. plural, if the subject is plural, you put the verb in, be verb in the form of are. තව be verb එක are කියන විදිහට තමයි එතනදී පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් ඔබ කියන්නේ you are, they are, we are. එහෙමයි. ඒ නිසා මතක තියාගන්න මේ be verb එක present tense එකේදී ආකාර තුනකට තියෙනවා. ඒ කියන්නේ am, is, are. ඊළඟට අපේ ඒක තමයි පළවෙනි කොටස. මම හිතන දරුවෝ ඔබ මේ අවශ්‍ය සටහන් යොදාගන්න ඇති කියලා. මම කියන්නේ ඔබට මෙන්න මේක ලියන්න කියලා. ඔබ අවශ්‍ය සටහන් දාගන්න. උදාහරණ මේ විදිහ ඔබ ලියාගෙන තියෙනවා නම් be verb එකේ ඔන්න present tense එකේදී am, is, are කියලා ඒ ඇති. ඔබට වැටහෙන විදිහට ඒ සටහන් යොදා ගන්න. And we'll go down to now past form. Be verb එකේ past එක. අතීත කාලේ දෙයක් ගැන අපි කතා කරනවා be verb එකේදී. අපිට තියෙන වචන දෙකක්. ඒක වචන සමග be verb එක අතීත වෙන්නේ was. I was, she was, he was. බහුවචනත් එක්ක were. අපි කියන you were, they were, we were, pupils were, children were, people were. කියන්නේ දැන් ඒකෙන් අදහස් කරන්නේ හිටියා, තිබුණා වගේ තේරුමක්. දැන් am isa කියන්නේ වෙමි, වෙයි මේ වගේ තේරුමක් එන්නේ. ඊළඟට අනාගත කාලයේදී future tense එකේදී අපි be එක පාවිච්චි කරන්නේ will be කියලා. Will be. ඕනම subject එකක් එක will be. I will be, he will be, she will be. ඒක වචන බහුවචන කියලා මේක වෙනසක් නැහැ. They will be, you will be, the president will be. ඒ විදිහට. අපි දැන් උදාහරණ කීපයක් බලමු. Present tense එකේදී. දැන් ඔබට අවශ්‍ය වුණොත් මේ වාක්‍ය සටහන් කරගන්න දරුවෝ. Present tense එකේදී ඔබට අවශ්‍ය නම් කියන්න මම ශිෂ්‍යයෙක් කියලා. එතකොට ඔබ කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද? ඔව් ලියන්න බන් හැමෝම වාක්‍ය තමන්ගේ පොතේ. එතකොට ඒක වෙන්න ඕනේ මෙන්න මෙහෙම. ඔබ ලියලා තියෙනවා නම් මෙන්න මේ විදිහට I am a student. I am a student. Am කියන කන්ඩ්ලයින් කරන්න මොකද? Am තමයි අපි දැන් මේ සාකච්ඡා කරපු වචනේ be verb එකේ present එකේ දෙන්නේ. ඒ කියන්නේ මම ශිෂ්‍යෙක් වෙමි. A කියලා දැම්මේ කෙනෙක් නිසා ශිෂ්‍යෙක් a student. S-T-U-D-E-N-T student. දැන් ඒ විදිහට මම teacher කෙනෙක් නම් මම teacher කෙනෙක් කියලා යන්න ඕන I am a teacher. දැන් කවුරු හරි කුඩා දරුවෙකුට කියනවා මම පිරිමි ළමයෙක්. I'm a boy. මම ගැහැණු ළමයෙක්. I'm a girl. දැන් ව්‍යාපාරිකයෙකුට කියනවා මම ව්‍යාපාරිකයෙක්. I'm a නැත්නම් I am a businessman. Businessman. B-U-S-I-N-E-S-S-M-A-N. Businessman. එතකොට ඉංග්‍රීසි කතා කරද්දී මේ I am කියන එක නොකිය ඒක තව දුරටත් contract කරනවා නැත්නම් ලං කරලා නැත්නම් එකට කරලා කියනවා I'm කියලා. I am, I'm. I'm a teacher, I'm a student, I'm a businessman. Okay? Right. මේකත් ප්‍රැක්ටිස් කරන මේත් එක්කම ඊළඟට ඒක වචනත් එක්ක අපි උදාහරණ කීපයක් බලමු. මේ වාක්‍යයත් ඔබ සටහන් කරගන්න. ඇය හෙදියක්. ඇය හෙදියක් කියලා කියද්දී අපි කියන්නේ she is a nurse. She කියනක ඇය කියන තේරුම ඒක වචනයි. ඒ නිසා අපි is පාවිච්චි කරනවා. හෙදියක් කියන්නේ a nurse. She is a nurse. අපි කියමු ඔහු software engineer කෙනෙක්. ඔහු software engineer කෙනෙක්. He is a software engineer. He is a software engineer. Software engineer කියලා යන spelling. How do you spell that? S-O-F-T-W-A-R-E. Software. Ketirak. E-N-G-I-N-E-R. Engineer. Software engineer. So he is a software engineer. අපි කියමු ඒක satellite එකක් එහෙම නැත්නම් ඒක චන්ද්‍රිකාවක්. එතකොට අපි කියන්නේ it is a satellite. It is a satellite. It is a satellite. Satellite S A T E L I T E satellite. ඊළඟට අපි බලමු බහුවචන වාක්‍ය කොහොමද එන්නේ කියලා. We'll have a look at some plural sentences. So we have the plural subject in the front and then we use are and then whatever we use at the end. For example, the first one. Api yaluo kela kohomada kiyanne? We are friends. We are friends. F-R-I-E-N-D is friends. Ogullan. Obala cricketers la. නැත්තම් ඔයගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ. You are cricketers. You are cricketers. C-R-I-C-K-E-T-E-R-S. C-R-I-C-K-E-T-E-R-S cricketers. You are cricketers. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ඔබ ක්‍රිකට් කෙනෙක් සමහරලාට ඔබ කියලා එක්කෙනෙක්ටත් කියනවා ඔබලා කියලා ගොඩ දෙනෙකුටත් කියනවා. ඔබලා කියද්දි ඉංග්‍රීසි වලින් කියන්නේ you my. ඔබ කියද්දි කියන්නේ you my. ඒ නිසා ඒ දෙකත් එක්කම පාවිච්චි කරන්නේ ආ. හැබැයි ඒක බහුවචනයක් විදිහට තමයි අපි සැලකෙන්නේ එක්කෙනෙක් හිටියා. ඒක ඉංග්‍රීසි වල හැටි. එතකොට ඔබලා ක්‍රිකටර්ස් කියද්දි you are cricketers. ඔබ ක්‍රිකට කෙනෙක්, ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියද්දි you are a cricketer. ඒකත් හොඳට මතක තියාගන්න. මේ වාක්‍ය දෙකම ලියාගත්තත් කමක් නැහැ. දැන් අපිට කියන්න පුළුවන් you are a boy කියලා. ඔබ පිරිමි ළමයෙක්. You are a good boy. You are a good girl. එහෙමත් කියන්න පුළුවන්. You are a businessman. You are an honest man. ඒ වගේ you are a කියන්නත් පුළුවන්. You are කියලා බහුවචනයක් දාන්නත් පුළුවන්. Right. ඊළඟට ඒගොල්ලෝ සොල්දාදුව. කොහොමද කියන්නේ අපි? ඒගොල්ලන් කියද්දි they කියන්නේ බහුවචනයක් are සොල්දාදුව කියන්නේ soldiers. They are soldiers. S-O-L-D-I-E-R-S. S-O-L-D-I-E-R-S. Soldiers කියලා කියන්නේ සොල්දාදුවන්. Right. ඊළඟට අපි past එකේදී මොකද වෙන්නේ කියලා. Past කියලා කියන්නේ අතීත කාලයනේ. When it comes to past tense, if the subject is singular, we use was. If the subject is plural, we use were. And then write the rest of the sentence. We'll look at these examples. ඔහු රියදුරෙක් වෙලා හිටියා. නැත්තම් ඔහු ඉස්සර රියදුරෙක්. අපි එහෙමනේ කියන්නේ. අපි සිංහලෙන් කතා කරද්දී කියන්නේ ඔහු ඉස්සර වැදුරෙක්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ he was a driver. He was a driver. දැන් මම දැන් ගුරුවරයෙක් මම පෙන්ෂන් ගියපු දවසට මං කියනවා I was a teacher. Right? අද ඔබ දැන් ඉන්න පාසලෙන් අයින් වෙලා ගියපු දවසට ඔබ කියන්නේ I was a student at කියලා ඒ පාසලේ නම කියනවා. I was a student at President's College. I was a student at St. Joseph's College. I was a student at Central College. Hidraken. I was a student at Swarnapali Balika. Oy vidiyata oba hitapu pasala oba kiyeno. Bahuwachanayak unoth we were in Anuradhapura. Dan eke therum mokadda? Api hitiye Anuradhapure. Dan api nuwara hitiye kiyanne we were in Kandy. Dan mama hitiye 10 B pantiye. Kohomada kiyanne? I was in grade 10B. Api hitiye 10B eke we were in grade 10B. Oy vidiyata thamai බහුවචනවලදී අතීත කාලයේදී වාක්‍ය ලියන්නේ. ඔබ මේ සඳහා උදාහරණ ගොඩක් ලියන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට වැටහෙන්නේ ඔබට. Now we'll look at future tense. In future with any subject we use will be. I will be in Kandy tomorrow. I will be in grade 11 next year. Then 10 ළමයි කියනවා I will be in grade 11 next year. ඒ විදිහට අපිට කියන්න පුළුවන් මම ගෙදර ඉන්නව හවසට I will be at home in the evening. ඔය විදිහට අපිට will be පාවිච්චි කරන්න පුළුවන්. මේක වඩාත් පැහැදිලි වෙන්නේ ඔබට ඔබ තනියෙන් උදාහරණ කීපයක් ලියන්න ඕනේ. දැන් අපි මේ ආශ්‍රයෙන් ඔබට පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. මම වාක්‍ය තුනක් දෙනවා හිස්තැන් තුනකුත් එක්ක. බලමු අපි දරුව කොහොමද මේ හිස්තැන් තුන පුරවන්නේ කොයි වචන තෝරගන්නේ කියලා. Fill in the blanks with Amisa. තොර ඇමීසා කියන වචන තුන කොයි හිස් තැන් වලද එන්නේ කියලා බලන්න අපි මේ වාක්‍ය ලියාගන්න නම්බර් 1 ශ්‍රී ලංකා blank and island ශ්‍රී ලංකා blank and island තොර blank එක මොකක්ද එන්න ඕනේ ශ්‍රී දැන් අපි බැලුවොත් ශ්‍රී ලංකා කියන්නේ ඒක වචනයයි වර්තමාන කාලයයි ඒ නිසා මොකක්ද එන්න ඕනේ පදය is ශ්‍රී ලංකා is an island ඔබ is තැම්මනම් හරියටම හරි නම්බර් 2 I blank A Sri Lankan, Lankika yek. Ena moka dennone. I am a Sri Lankan. I yek atte ka kisima padayak daan behane. I yek east daanat be, a daanat be. I am a Sri Lankan. Number 3. Sri Lankans, blank, good people. Sri Lankans kene bahu vachana. His tenata, ennone hena. Sri Lankans are good people. Sri Lankikeo. On the minutes. Yeah. Okay. So that's it about be verbs. Catch you soon.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 107.3 FM ඔස්සේ රාජරට ගුරු ගෙදර වැඩසටහනට. අද අපි කතා කරන්නේ 10 සහ 11 ශ්‍රේණිවල ඉංග්‍රීසි විෂය grammar review පාඩමක් අපි වැදගත් වෙන ග්‍රැමර් කොටස් කීපයක් කතා කරමින් සිටින්නේ අපි ඊළඟට බලමු ලෙක්සිකල් වර්බ්ස් කියන්නේ මොනවද කියලා
ලෙක්සිකල් වර්බ්ස් කියලා කියන්නේ ප්‍රධාන ක්‍රියාවන් අපි පාවිච්චි කරන එතනදා ඉංග්‍රීසි භාෂාවල් කතා කරද්දී ඔබ ඉංග්‍රීසියෙන් ලියනකොට අවශ්‍ය වෙන ප්‍රධාන කොටසක් තමයි මේ verbs කියනවා lexical verbs කියනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් eat, drink, play, wash, clean, study, teach, listen. මේවා lexical verbs. එතකොට මේ lexical verb අපිට දාන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එහෙනම් lexical verb කියලා ලියලා ඔබ ප්‍රධාන කොටස් දෙකකට දාන පළවෙනි එක තමයි regular verbs කියනවා. R-E-G-U-L-A-R, regular verbs. That is one section and the second is irregular. I-R-R-E-G-U-L-A-R, irregular verbs. Regular means kramavat. In Sinhalese, that's kramavat kriyapada. Irregular kila kyanne duve puti, akramavat kriyapada. Ehi me api, me wata kramavat, akramavat kyanne kila api balamu. ඒක මම ඔබට පැහැදිලි කරන්නම් ක්‍රමවත් කියලා කියන්නේ මූලිකම හේතුව තමයි මේ ක්‍රියාපද ඕනෑම ක්‍රියාපදයක තියෙනවා ස්වරූප තුනක්. අපි කියනවා ඒවට infinitive, past and past participle. එතකොට මේ ස්වරූප තුනෙන් සාමාන්‍යයෙන් ක්‍රියාපද පවතින මේ infinitive ස්වරූපයෙන්. දැන් අපි ගත්තොත් මම ඉස්සලා කිව්ව play, eat, drink, wash මේවා ඔක්කොම infinitive ක්‍රියාපද. අපිට අවශ්‍ය වෙලාවට අපි past hari, past participle hari, තව සමහර වෙනත් වචනයක් එකතු කරලා තව form එකක් අපිට හදා ගන්න පුළුවන්. ඒව තමයි ඔබ විවිධ පන්තිවලදී ඔබ ඉගෙන ගත්තේ. ඔබගේ පාසලේදී active voice කියලා 12ක් පාඩම් ඉගෙන ගත්තා ඔබ. passive voice කියලා 8ක් ඉගෙන ගත්තා. මේ පාඩම් 20ෙදිම මේ ප්‍රධාන ක්‍රියාව නැත්නම් lexical verbs ඔබ පාවිච්චි කරනවා. ඒක ඉතාම වැදගත්. එතකොට මෙන්න මේ past එකයි past participle එකයි හැදෙන විදිය අනුව තමයි regularද irregularද කියන එක තීරණය වෙන්නේ. අපි බලමු උදාහරණ කීපයක්. දැන් අපි අංක 1 ලිවන ඔබ regular කියලා. ඒ regular යටතේ ඔබගේ පොතේ අලුත් පිටුවක සම්පූර්ණයෙන් මේ පිටුවම බෙදාගන්න කොලම් තුනකට තීරු තුනකට දාගන්න පළවෙනි තීරු උඩින් ලියන්න ඔබ infinitive කියලා. Infinitive. හරි ලේසි ස්පෙලින් infinitive. Infinitive. දෙවෙනියට past. දෙවෙනි කොලම් එක උඩින් ලියන්න past කියලා. past. තුන්වෙනි කොලම් එක උඩින් ලියන්න past participle. Past කියලා ඔබ ලියන්න දන්නවා. Participle participle. participle. Past participle. එතකොට දැන් අපි මේ මම උදාහරණ කීපයක් දෙනවා ඔබ බලන්න. මේ past එකයි past participle එකයි හැදෙන විදිය ඒකේ ක්‍රමවත් බවක් තියෙනවද කියලා බලන්න. ලියන ගමන්ම ඔබ දන්නේ නැත්නම් මේ පදවල තේරුමත් කොහොමද ලියාගෙන යන්නේ. infinitive එකේ විතරක් තේරුම ලියුවාම ඇති past එකේ past participle ලියන්න අවශ්‍ය නැහැ. Number 1 act act. Act කියලා කියන්නේ රඟපානවා රඟනවා මොනවාද ක්‍රියා කරනවා මොන හරි දෙයක් කරනවා කියන එකනේ. Act past එක acted act. ed තමයි එකතු වෙන්නේ. Past participle එකත් ඒ වචනේම acted acted. Number 2 bank. Bank කරනවා කියලා කියන්නේ අපි බැංකු ගත කරනවා කියන එක. චෙක් එකක් බැංකුවට දානවා, මුදල් බැංකුවට දානවා, තැන්පත් කරනවා. අපි කියන්නේ bank. Bank the cash, bank the bank a check. Bank කියලා කියන්නේ bank. Past එක bank ed ed එකතු වෙනවා. Past participle එකේදී එහෙමම ed එකතු වෙනවා banked. So bank banked banked. Now we'll look at number 3. Clean. 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 Clean කරනවා කියන්නේ සුද්ධ කරනවා පිරිසුදු කරනවා. Past එක clean. clean. Cleaned. Past participle එකත් cleanedමයි. Number 4. Dance. 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 ඔක සමහර අය dance කියනවා dance කියනවා දෙකම හරි. එක එකන එක එක විදිහට pronounce කරනවා. විදේශිකව බොහෝ විට pronounce කරන්නේ dance කියලා. මම කියන්නේ ඔබට එහෙම කියන්න කියලා නෙමෙයි. ඔබ හැබැයි ඒක දැනගෙන හිටියොත් විදේශිකව කතා කරන එක තේරුම් ගන්න ලේසියි. When foreigners speak, you will find it easy to understand them if you know these things. So make sure that you know how these are pronounced. Dance or dance both are accepted. The past form is danced, danced. Past participle is also danced, danced. Dance, danced, danced. Number 5, we have end, end. End kill can avasan karno, ivara karno. Past is ended, ended. Past participle is also ended, ended. And the last one, number 6, study, study. Study, study, ඉගෙන ගන්නවා. The past is studied. Studied. Infinitive එකේ y එක ඉවත් වෙලා ied එනවා. ඒක ඔබ ඉගෙනගෙන ඇති පල්ලෙහා පන්තිවලදී consonant අකුරක් තියෙන වෙලාවට i එක y වලට මුලින් ඔබ y එක අයින් කරලා ied දානවා. නැත්නම් ies දානවා සමහර ලාට අවශ්‍ය වෙලාවට.
මේකෙදි නෙමෙයි මම කියන්නේ. මේකෙදි IED studied. Past participle is also studied, S-T-U-D-I-E-D. Right. So the rest of the page, leave it blank because you need to do a little bit of homework. ඔබ පුවත්පතක් එහෙම නැත්නම් ඔබගේ ගෙදර තියෙන grade 10 පොත එහෙම නැත්නම් 11 පොත පාවිච්චි කරලා තව ක්‍රියාපද ටිකක් මේ විදිහ හොයලා ලියලා මේ page එක fill කරන්න ඕනේ. Regular verbs ඔබ දැනටම දැන් තේරුම් ගන්න ඇති ඇයි මේකට regular කියන්නේ? ඒකට හේතුව තමයි ඔබ notice කරන්න ඇති past එකයි past participle එක හැදෙනකොට මේකට එකතු වෙලා තියෙන්නේ. ED එහෙම නැත්නම් IED එහෙම නැත්නම් D අකුරු විතරක් එකතු වෙන අවස්ථාවක් තියෙනවා. E වලින් ඉවරුනොත් ක්‍රියාපදේ D විතර එකතු වෙන්නේ. මේ විදියට ඔබ මේ පිටුව සම්පූර්ණ කරන්න that is your homework. Now we'll go to number 2, the irregular verbs. Irregular verbs කියලා කියන්නේ අක්‍රමවත්. අලුත් පිටුවක් අරගෙන නැවත කොලම් තුනකට දාලා අර මාතෘකා තුන ලියන්න. Infinitive past past participle අලුත් පිටුවක ලියන්න infinitive past and past participle. ඊට පස්සේ අපි නැවතත් මේ උදාහරණ කීපයක් ලියමු. Infinitive පැත්තේ මේක බලන්න irregular වෙද්දී අනිවාර්යෙන් past එකයි past participle එකයි එකිනෙකට වෙනස්. Infinitive එකේ තියෙන වචනේ නෙමෙයි past එකේ තියෙන්නේ. Past එකේ තියෙන එක නෙමෙයි සමහරලාවට past participle එකේ තියෙන්නේ. සමහරලාවට එකම වෙන්නත් පුළුවන්. ඒකෙන් ඕගොල්ලෝ පැහැදිලි වෙනවා මේක හරි අක්‍රමවත් කියලා. අපි බලමු උදාහරණත් එක්ක. Number 1. B. අපි මුලින්ම අද මුලින්ම කරපු කොටසනේ B. A B verb එක අපි ලියමු. B verb එක infinitive එක විදිහට ලියලා past එක වෙන්නේ එකේ was දෙකම එන්න ඕනේ. B එකේ past එක was එහෙම නැත්නම් were. Past participle එක වෙන්නේ been B double E N. එහෙනම් B was were been. Number 2 catch. C-A-T-C-H catch කියන අල්ලනවා. Past එක caught. C-A-U-G-H-T caught. Past participle එකත් caught. Number 3 dig. D-I-G dig කියන කියන හරනවාද? Dig. Past එක dug. D-U-G dug. Past participle also dug. It's the same. Number 4 eat. E-A-T eat. Eat කියන කනවා ඔබ දන්නව එක. Past tense eat වල ate. A-T-E ate. Past participle eaten. E-A-T-E-N. Number 5 fight. F-I-G-H-T fight. Fight can satan karno. Past form is fought. F-O-U-G-H-T. Past participle is again fought. Fight, fought, fought. So here also the rest of the page should be filled by yourself by referring to your school textbooks, newspapers, or whatever materials you have at home. Just read a page and find out these verbs and try and complete these two pages. That's the homework I have given to you in this lesson. මං හිතන ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇති ඇති lexical verb. ඇයි lexical verb වැදගත් වෙන්නේ කොහොමද අපිට? ඒක regular verbs කියන්නේ ඇයි? Irregular කියන්නේ ඇයි? ඒවෙන් හැදෙන forms මොනවද කියලා. මේක ඔබ ඉගෙනගත්තු tense වලදී පාවිච්චි කරන active voice වලදී සමහර තවත් වචන එකතු කරලා මේ වචන වලට වෙනත් ස්වරූප හැදුවා. උදාහරණයක් ඔබට මතක ඇති දැන් is play කියන එකට is playing දැම්මා, are playing දැම්මා, will be playing දැම්මා. මේ විදිහට tenses වලදී ඔබ ඉගෙනගත්තා. ඔබට මතකයි නම් passive voice වලදී හැම passive voice එකම අපිට past participle ස්වරූපේ විතරයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ verbs ගැන තියෙන දැනුම ඔබට හැමදාටම වැදගත් වෙනවා. Alright. You are on 107.3 FM Rajarata Gurugetara. And as I promised, I am going to now give you that activity, a vocabulary activity for you to gauge yourself with your vocabulary knowledge, for your vocabulary knowledge. ඔබට මම කිව්වා ඔබගේ වචන ශක්තිය මන බලන්න පුළුවන් ක්‍රියාකාරකමක් මන් දෙනවා කියලා. දැන් අපි මේ ක්‍රියාකාරකම බලමු. ඔබගේ කඩදාසියේ මම කියන වචනේ ලියාගන්න. වචනේ තමයි B. අද අපි කතා කරපු එක වචනයක් B කියන එක. B කියන වචනේ ලියලා ඊළඟට ඔබ කළ යුත්තේ මම කියනවා මේ සඳහා ඔබගේ ඔරලෝසුවේ හරි ඔබගේ මොබයිල් ෆෝන් එකේ හරි මේ වැඩසටහන ඉවරනාට පස්සේ ඔබට මේක කරන්න පුළුවන් ඔබගේ ඔරලෝසුවේ හෝ මොබයිල් ෆෝන් එකේ ටයිමර් එකෙන් නැත්නම් ඔබ කාලය ගන්න එක කරන්න විනාඩි 5ක් ඒක වෙන කාර්යයක් කරන්න කිව්වත් කමක් නැහැ ඔබ වෙනුවෙන් විනාඩි 5ක් ඇතුළත මෙන්න මේ ආකාරයට ඔබ මේ වචන ලැයිස්තුවක් ලියන්න ඕනේ ලියන්න ඕනේ මෙහෙමයි දැන් මම දුන්න වචනේ B නේ B වල අවසාන අකුර E B E කියන්නේ E නේ ඊළඟ වචනේ ඔබ ලියන්න ඕනේ B වලට ඉස්සරහින් කෙටි රක් ගහලා අවසාන අකුරෙන් පටන් ගන්න වචනයක් E වලින් පටන් ගන්න වචනයක් උදාහරණ egg ඔබ ලියတဲ့ egg කියලා එතකොට E W G නේ ඊළඟට A ඔයා ලියපු වචනේ අවසාන අකුරෙන් පටන් ගන්න එකක් උදාහරණයක් go ඊට පස්සේ ඒකේ අවසාන අකුරෙන් පටන් ගන්න එක O go එකේ O O වලින් පටන් ගන්න එක O O R හෝ කියන පදේ මේ විදිහට මේ විනාඩි 5 ඇතුළත ඔබ පුළුවන් තරම් වේගෙන් වැඩිම වචන ලැයිස්තුව ලියන්නේ කවුද කියලා අපි බලමු ඔබ ලියන වචන සංඛ්‍යාව අද මේ ක්‍රියාකාරකම කරලා අපි ඊළඟ වැඩසටහනෙන් අපි ඔබගෙන් මේ 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 ගැන ෆීඩ්බැක් එකක් ගන්නවා so that is the vocabulary activity that I wanted to introduce to you for you to gauge yourself of your English knowledge or of your knowledge of English vocabulary. Right. දුවේ පුතේ ඊළඟට අපිට තියෙන්නේ මම ඔබ ඔයගලන්ට වැඩසටහනේ මුලින් කියපු අර listening activity එක. Now we are going to do that listening activity. For this activity, we have with us today a grade 10 student from Rahula Vidyalaya Anuradhapura, Dharani Tushira. Dharani duwa ewillla inna apith ekka me listening activity ekak sandaha. Dharani apita chedayak kiyawanawa. E chedaya ahagena indala oba karanna ona menna me kriyaakarakama. දැන් කොලේ පෑනයි අරගෙන මෙන්න මේ මං කියන ටික ලියාගන්න. එතකොට ධරණි කියවන ඡේදය අහලා ඔබට ඒ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. අපි ලියාගමු number 1. උඩින්ම ලිව්වට කමන්නේ listen and underline කියලා. Listen and underline. Underline UNDERLINE listen කියලා. පදේ මං හිතන්නේ ඔක හැමෝම දන්නවා L I S T E N listen and underline අහුන් කන් දීලා යටින් ඉරක් අදින මෙන්න මේ වගේ අංක 1 B verbs මම B verbs කීපයක් දෙනවා අද මම කතා කරව B verbs මෙන්න මේවා මම කතා කරන්නේ මේ වචන ක්‍රමාදදා අපි ලියමු B verbs යටතේ ලියන්න am comma is comma are comma was comma were මම නැවත කියනවා am is are was were මෙන්න වචන පහක් තියෙනවා අංක දෙක number 2 lexical verbs මෙන්න lexical verbs මෙන්න මේ ටික එකක් කමද්දද අපි ලියමු created c r e a t e d නැවත කියනවා c r e a t e d created comma think t h ink think think කියන්නේ හිතනවා කියන එකනේ comma go g o g o comma wanted w a n t e d wanted comma c s w e s w e c comma make m a k e make m a k e comma pull P-U-double-L. P-U-double-L. ෆුල් ස්ටොප්. ඔබ කළ යුත්තේ මේ ඡේදයට ඇහුම්කන් දීලා ඔබට ඇහෙන වචන be verbs වලින් මේ ඡේදේ මොන වචනද ඔබට ඇහුනේ. ඒ ඇහෙන වචනේ අන්ඩර්ලයින් කරනවා. ලෙක්සිකල් verb වලින් කොයි ලෙක්සිකල් verbs වලට ඇහුනේ ඒ ටික අන්ඩර්ලයින් කරනවා. ඊට පස්සේ ඔබට ඔබ අන්ඩර්ලයින් නොකරපු වචන ටිකක් තියෙනවා මේ ලැයිස්තු දෙකෙන්න. අන්න ඒ වචන ටික අන්ඩර්ලයින් නොකරපු වචන ටික WhatsApp මැසේජ් එකක් විදිහට මෙන්න මේ අංකයට යොමු කරනවා. අපි ඒකෙන් බලනවා මං හිතනවා 100%ක් හැම දරුවෙකුටම මේ ක්‍රියාකාරම් කරන්න පුළුවන් වෙයි කියලා. මෙන්න ඔබ ඒ අන්ඩර්ලයින් නොකරන වචන ටික එවිය යුතු අංකය 0.77 45 65 212. I will repeat the number note 77 4565212 and send us a message, WhatsApp message or text message, no problem. Even text message, no problem. WhatsApp or text to this number. And next week, we will, in the next program, we are going to announce the winners. So, I invite Dharani to read the passage. Are you ready, Dharani?
Composing then and now. In the past, composers traditionally created their music with paper and pen. But now, technology such as computer and phone apps is changing how music is made. Although some composers still write by hand, more and more are using these new tools. Before, a composer would write notes on line measures of music. In contrast, apps let the composer hum a melody and then the apps write the musical notes. Many people think that composing music was more difficult in the past. When composers wanted to make changes as they wrote, they had to stop and erase notes. It was a messy, slow process. Some new apps, unlike old erasers, make correction easy. These apps can show music as a moving stream of color. To make changes, the composer can pull or twist music with his or her fingers on the screen. While a traditional composer is busy cleaning ink off fingers, a modern composer can write more songs instead.
Thank you, Dharani. And I think it's very clear to you what you have to do now. මං හිතනවා සියලුම දරුවන්ට පැහැදිලි මොකද කරන්න ඕන කියලා. ඔබ ඒක කරලා අර කිව්ව WhatsApp නම්බර් එකට එවන්න අපිට. අපි ඊළඟ දවසේ බලමු කොහොමද ඔබගේ පිළිතුරු ලැබිලා තියෙන කියලා. So with that we have come nearly to the end of the program, and I would like to invite Mr. Edward Fernando, my friend, who is also an ISA English from the Zonal Education Office, Anuradhapura, to talk to you next. Thank you.
Dear children and my dear listeners, with that, we have come to the end of today's English lesson. Rajarata Guru Gedara. Even ඒ සමගින් අද වැඩසටහන අපි නිමාවටපත් කිරීමට දැන් සූදානම්. අදත් ඉංග්‍රීසි පාඩම ඔබ වෙනුවෙන් ගෙනාවේ අනුරාධපුර කලා අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි විෂය පිළිබඳව ගුරු උපදේශක මාපා බණ්ඩාර මහත්මයා. අපි යලිත් ඔබව මුණ ගැහෙන්නේ ලබන අඟහරුවාදා රාත්‍රී 8:30ට. Dear listeners and dear children, you know, we will meet you again next Tuesday at 8:30 p.m. on 107.3 Rajarata FM. හොඳයි, එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරන සුවදායි රාත්‍රියක්. Until we meet again, have a pleasant night. Good night.